रत्न दीप जन्म भूमि अंक दीप विजय भूमि में अपे उदार मातृभूमि आई
දෙක වසරේ නොයම්බර් 23 වෙනි බදාදා ඔබ මේ සවන් දෙන්නේ නවසීලන්තයේ ඕක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 තරංග මාලාව ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනටයි ඔබට කතා කරන මම නිරංජන් හේරත්. අදත් අපිට අපේ සුපුරුදු මතක් කිරීම කරන්න තියෙනවා. ඔබට මේ ජන්මභූමි වැඩසටහන ප්‍රචාරය කරන අවස්ථාවේ ඊට සවන් දෙන්න මොනෑම් හේතුවක් හෝ නිසා බැරි වුණොත් ඒ වැඩසටහන ප්‍රචාරය වුණු දිනේ සිට මාසයක් ඇතුළත අන්තර්ජාලය හරහා ඊට සවන් දෙන්න ඔබට පුළුවන්. ජන්මභූමි ප්ලැනට් FM කියලා ඉංග්‍රීසියෙන් අන්තර්ජාලයට ගිහිල්ලා ටයිප් කරන්න ඒ වෙබ් අඩවිට ගිහින් මගහැරුණු වැඩසටහන වලට ඔබට සවන් දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ කාර්යබහුල නම් පැයක් එක දිගට අහගෙන ඉන්න තරම් වෙලාවක් තමන්ට නැත්තම් තමන්ගේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරලා පස්සේ අහගන්නත් පුළුවන්. අනිත්ක මේ විදිහට වෙබ් අඩවිය මේ වැඩසටහන් තියෙන නිසා ලෝකේ මොන රටක හිටියත් ඔබට අහන්න පුළුවන්. මා සමග ජන්මභූමි වැඩසටහන ඉදිරිපත් කරන මගේ මිතුරා මහේෂ් අද පෞද්ගලික හේතු නිසා සහභාගී වෙන්නේ නැති බවත් ඔබට දැනුම් දෙන්න ඕන. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමයි. මේ ගීතය ගායනා කළේ වික්ටර් රත්නායක, උමාරියා සිංහවංශ, కమల్ అద్రారచ్చి, సమనలీ ఫోన్సేకా, అశాన్ ఫెర్నాండు, సుబుద్ది లక్మాలి సహ జనిత మెండీస్. పదరచనే తిలక్షణి మధువంతి, సంగీతే అశాన్ ఫెర్నాండు. మే వగే జీవత్తినట రటక్కిల్ల హండనకపు అవస్థ లంకా దేశపాణితిహాసే తవత్తీయనో. ఏ శామ విలావకమ ఏవ అవసాంగునే విశాల కేజవాచక విద్యట. ఎహేమ రటక్కిల్ల హండపు తరుణ తరుణ్యాన్ సిహికేరణ సమరువా పసుగేదా ఏకేనే నవంబర్ 13వ కొలంబ విహార మహాదేవి ఎలిమహన్ రంగపీఠేదీ సిదు కెరునా. 1989 అవురుద్దిందలా శామ అవురుద్దకమ నవంబర్ మాసే మే సమరుమ జనతా విముక్తి పేరమున విసేం ఏ పక్షే నిర్మాతృ రోహణ విజయ వీరతృ 88 కాలే జీవిత అహిమ వూ సియలుమ సామాజికేం సమరా పవత్తన సమరుమా. జవిపే దేశపాలనేగన వివిధ మత తీయన్న పులువాం. ఏవగేమ 88 కాలే గనత్ వివిధ అధాస్ ఎక్కినకాట తీయన్న పులువాం. ఏ మొనవా ఉనాత్ ఎదా మియగియే రటట వెడదాయక బుద్ధిమత్ తరుణ తరుణియాం. ఏ నిసామ మేఘన టికా కథాకలత్ హొందై కిలా మట హితునా. వివిధ గణాంగిలా వివిధ పుద్గలయాం ఇదిరిపత్ కలాత్ హిటపు జనాధిపతిరు ఎక్కువెన మహింద రాజపక్ష సహా శ్రీలంక పార్లమెంటుయే వసర గణనావక మంత్రివరెక్ విధియట ఇన్న వివిధ అవస్థావుల వివిధ ఎమతికం దరు వాసుదేవ నాణయకార ఎక్సత్ జాతిక సంవిధానయట ఏకాలి కరపు పెమిడిలు వెల హెటియట నం మియగియ హో అతురుదాంగుణు సంఖ్యావ 60,000 విదర వెనవా. ඇත්තටම මේ තත්ත්වයට බලපාන ලද වටපිටාව මොකද්ද? මේ ගැන හොඳින් සොයා බැලිය යුතු දෙයක්. 1977 අවුරුද්දේ බලයට ආපු ආණ්ඩුවට පාර්ලිමේන්තු ආසනවලින් 6-5 විශාල බලයක් ලැබුණා. ඒ ආණ්ඩුව එදා පැවතුණු සංවෘත ආර්ථික ක්‍රමයේ වෙනුවට විවෘත ආර්ථිකය හඳුන්වලා දුන්නා. මේ ආර්ථික ක්‍රමය පවත්වාගෙන යන නම් රට පාලනය කරන්න අවශ්‍ය සියලුම බලතල සහිත විධායක ජනාධිපතිවරයෙකුත් සිටිය යුතුයි කියලා විශ්වාස කරපු ඔවුන් ඊට පස්සේ විධායක ජනාධිපති ක්‍රමයකුත් ලංකාවට අඳුන්වලා දුන්නා. මේ අතරේ තමයි ආණ්ඩුව තීරණය කළේ ඊට කලින් තිබුණු සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව සම්මත කළපු අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා පනත අහෝසි කරන්න. මෙන්න මේ පනත යටතේ තමයි ජවිපේ නායක රෝහණ විජේවිරු ඇතුළු සමාජිකයන්ට නඩුවාලා සිරදඬුවම් දීලා තිබුණේ. හැබැයි මේ පනත අහෝසි කිරීම තනිකරම ජවිපේ සමාජිකයන්ට නිදහස දීමට තියෙන උවමනාවටම එදා ආණ්ඩුව කළා කියලා හිතන්න අමාරුයි. ඒ කියන්නේ 77 තිබුණු මහමැතිවරණදී එජාපය පොරොන්දු වුණා 71 අරගලයට සම්බන්ධ තරුණ පිරිස නිදහස් කරනවා කියලා. ඒකෙන් හැබැයි එජාපය බලාපොරොත්තු වුණේ ඒ තරුණ තරුණියන්ගේ පවුල්වල අයගේ ඡන්ද ටික Tamanට ලබා ගන්න. මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ මේ පොරොන්දුව මග ඇරලා ඉන්න ඔවුන්ට බැරි වුණා. අනෙක් අතට මේ වෙනකොට මේ හිරගෙවල්වල හිටපු අයගේ දඬුවම් කාලවලින් සැලකිය යුතු කාලයක් ගෙවිලා තිබුණේ. තව වසර 2-3කින් ඔවුන් කොහොමත් නිදහස් වෙන්න ඉඩ තිබුණා. එහෙම වුණොත් එහෙම ආණ්ඩුවට කිසිදු දේශපාලන වාසියක් අත් වෙන්නේ නැති බව ආණ්ඩුවට තේරුණා. ඒ වගේම තමයි තවත් කාරණයක් අර මම ඉස්සෙල්ලා කිව්ව මේ ආණ්ඩුව විසින් ගෙනාපු විවෘත ආර්ථිකය නිසා විදේශ ආයෝජකයන් ලංකාවට එනකොට ලංකාවේ හිරගෙවල්වල දේශපාලන සිරකරුවන් ඉන්න එක යම්කිසි බාධාවක් වෙන්න පුළුවන් කියලාත් මේ අයට තේරුණා. මේ හැම එකකටම වඩා කලින් තිබුණු සිරිමා බණ්ඩාරනායක සමග පෙරමුණු ආණ්ඩුව විසින් මේ පනතම යොදා ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආධාරකරුවන් කීප දෙනෙක් විදේශ විනිමය වංචා කිරීම කියන වැරැද්දට සම්බන්ධව දඬුවම් කරලා තිබුණා. ඒ අය හිටියා හිරගෙදර. ඒ අය නිදහස් කරගැනීමේ උවමනාවද එදා ආණ්ඩුවට තිබුණා. මේ හැම එකෙම ප්‍රතිඵලයක් විදියට අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා පනත අහෝසි කරන්නට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තීරණය කළා. මෙන්න මේ කියපු කාරණා නිසා අපරාධ යුක්තිය විනිශ්චය කොමිසම් සභා පනත සහ සංශෝධිත විනිමය පාලන පනත 77 ඔක්තෝබර් 27 අවලංගු කරා. මේ නිසා ඒ පනත් යටතේ හිරදඬුවම් ලැබමින් හිටපු විනිමය වංචාකරුවෝ වගේම 71 අප්‍රේල් අරගලයට සම්බන්ධ වුණු අයත් නිදහස් වුණා. මේක ඇත්තටම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමක් නම් ඒ වෙනකොට 71 අරගලයට සම්බන්ධ වුණ සමහර අයට සිවිල් අධිකරණයෙන් දඬුවම් දීලා හිටියා. ඒ අයවත් එදා නිදහස් කරන්න තිබුණා. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. කොහොම වුණත් සිරගත වෙලා හිටපු ජයිපෙ සමාජිකයෝ මේ නිසා නිදහස් වෙලා ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වෙලා දේශපාලනය කරන්න පටන් ගත්තා. මේ අතරේ එදා ඒ තිබුණු එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ කාලේ ඉවර වෙන්න කිට්ට වෙනකොට ආණ්ඩුවට තේරුණා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල දිගටම ගෙනියන්න නම් මීට වඩා විශේෂ අනපනක් ගේන්න වෙනවා. එහෙම පනත් ගෙනත් සම්මත කරගන්න නම් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්න ඕන. මේ වෙනකොට ආණ්ඩුව ඡන්දයකට ගියා නම් ආණ්ඩුවට බහුතරය ගන්න බැරි වෙන්න ඉඩ තිබුණා. මේක තේරුම් ගත්ත එදා ආණ්ඩුව කල්පනා කළා එහෙමනම් අර හයෙන් පහම තියාගත්තා නම් වැඩේ ලේසියි කියලා. එහෙම හිතලා ආණ්ඩුව තීරණය කරා ජනමත විචාරණයකට යන්න. හැබැයි එහෙම පාර්ලිමේන්තුවේ කාලය දික් කරන්න ව්‍යවස්ථාවේ එදා ඉඩ තිබුණේ නැහැ. ආණ්ඩුව මොකද කළේ? ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවා. හතරවෙනි සංශෝධනය. ඒක ගෙනාවේ පාර්ලිමේන්තුවේ කාලය දික් කරගන්න. ඊට පස්සේ 83 දී පාර්ලිමේන්තුව විසිරලා මහමැතිවරණයකට යන්න තිබුණත් මේ පාර්ලිමේන්තුව තියාගන්නවට කැමැතිද නැද්ද කියලා ජනමත විචාරණයකට ගියා. ඒ අනුව ඒ 1982 අග තිබුණු ඒ මැතිවරණය එවකට තිබුණු දූෂිතම මැතිවරණය වුණා. තුවක්කු, බයිසිකල් චේන්, ඩප්පි මේ වගේ ජාති යොදාගෙන ජනතාව බියකර ඡන්ද පෙට්ටි පිටින් පිරෙව්වා. මේ භීෂණය නිසාම ජනමත විචාරණය එදා ආණ්ඩුව දිනාගත්තා. කොහොම හරි අනිත් පක්ෂ කෙසේ වුණත් ජයපේ නායකත්වයේ මේ ජයග්‍රහණය නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා අභියාචනා අධිකරණයේ ඉදිරියේ නඩු පැවරුවා. මේ නඩු අහගෙන යනකොට ජයපේට වාසි වෙන විදියට අවසන් තීන්දුව ගොඩ නැගෙනවා කියලා ආණ්ඩුවට තේරුණා. ඒ නිසා ජයපේට එරෙහිව මරෝගුලක් අටවන්න එදා ආණ්ඩුව කල්පනා කරා. ඒ අතරෙම 83 ජයපේ මැයි රැලිය පැවැත්තුවා. මේ මැයි රැලිය දකපු ආණ්ඩුව හොඳටම බය වුණා ඔවුන්ට තියෙන සමාජිකත්වයේ එන්න එන්නම වැඩි වෙනවා කියලා. මෙන්න මේ හේතු නිසා 1983 අපි කවුරුත් දන්න කළු ජූලියට ජවිපේ සම්බන්ධයි කියලා පක්ෂය තහනමට ලක් කළා. නමුත් ජවිපේ මේ 83 ජූලි කලබලයට කිසිම සම්බන්ධකමක් තිබුණේ නැහැ. කොහොම වුණත් ජවිපේ සමාජිකයන් ආණ්ඩුවේ මේ තීරණයත් සමගම සැඟවෙන්නට තීරණය කළා. හැබැයි ජවිපේ නායකත්වය සැඟවි ඉන්න ගමම මෙම තහනම අසාධාරණ බවත් ඒ ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටිමින් ආණ්ඩුවෙන් සහ විවිධ විදේශ ආයතනවලින් ලිඛිතව ඉල්ලා සිටියා. ජවිපේ මෙම සැඟවිලා හිටියත් ඔවුන් ඉදිරියේදී කරදරයක් වෙයි කියලා හිතපු ආණ්ඩුව ජවිපේ මර්ධනය කරන්න පටන් ගත්තා. මේ මර්ධනයේ ආරම්භය පටන් ගන්න 1984 අවුරුද්දේ ජවිපේ තහනම ඉවත් කරනු කියලා පෝස්ටර් අලවමින් හිටපු තරුණයන් අතුරුදහන් වෙන්න පටන් ගත්තා. මෙන්න මේ අතරේ තමයි එදා තිබුණු ආණ්ඩුව 1987 ඉන්දු ලංකා ගිවිසුමත් සංකල ඉන්දියන් හමුදාව ලංකාවට ගෙන්න ගත්තේ. මෙන්න මේ වෙලාවේදී ජවිපේ තීරණය කරනවා ඊට විරුද්ධව අවියතට ගන්න. මෙන්න මේ මොහොත උදා වෙනකල් බලන් හිටපු ආණ්ඩුවට ජවිපට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන් වුණා. ආණ්ඩුව විසින් රජයේ නිල හමුදාවලට අමතරව අතුරු හමුදා කල්ලි බිහි කරා. ප්‍රා, කොලකොටි, කහබලල්ලු, කළුබලල්ලු, උකුස්සෝ, රාජාලියා, රතුමකරව්, මාපිලා, ගෝනුස්සා, කේශරසිංහයෝ, ලේමාපිල්ලු සහ කළුකොටි වැනි විවිධ නම්වලින් මිනීමරු කල්ලි ඇති කරා. රට පුරා වදකාගාර බිහි වුණා. මුළු රටම අමුසෝනක් බවට පත් වුණා. ගමේ ඉන්න සුනිල් කියන නම තියෙන කෙනෙක් ජවිපේ සමාජිකයෙක් නම් නියම සුනිල්ව හොයාගන්න අමාරු නම් සියලුම සුනිල්ලා පැහැරගෙන ගොස් දසවදදී ඔවුන් අතුරුදහන් කළා. එහෙම ගිය කිසි කෙනෙක් නැවත ගෙවල් වල ආවේ නැහැ. මහපාරේ ටයර් සෑවල ඔවුන් අලු වී ගියා. ඒ මියගිය 60,000ම ජවිපේ සටන් පෙරමුණේ සිටියායයි අපි එක මොහොතකට සිතුවොත් එදා තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න තිබුණා. එහෙම කියන්නට හේතුව ජවිපේ සමාජිකත්වයේ දරූ තරුණ තරුණියන්ගේ තිබුණු විශාල කැපවීම සහ අවංකකම. සමරේක එලිපත්තටම වගේ ඇවිල්ලා ඉන්නේ. මේ වගේ කාලෙකදී අපිට තියෙන පොඩි විවේක වේලාවකදී අපේ ආර්ථිකයට යම්කිසි ලාභයක් සිද්ධ වෙන. ඒ වගේම තමයි මනසට විශේෂයෙන් සුවයක් ගෙන දෙන යමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතලා මම ඒ සම්බන්ධව සාකච්ඡාවක් කරන්න ඔබ කවුරුත් දන්න පුද්ගලෙක් සම්බන්ධ කරගත්තා. මම නමින් කියනවා නම් එහෙනම් මේ ජී.එස්. පෙරේරා. මේ ළඟදි දවසක්ද මම ටීවී ප්‍රවෘත්ති බලනකොට මම දැක්කා මේ ජී.එස්. පෙරේරා සමග සාකච්ඡාවක් වෙන ප්‍රවෘත්ති ප්‍රකාශය ඇතුලේ ඔහුට ලැබුණු අවෝඩ් එකක් සම්බන්ධව. ඉතින් ඒ නිසාම තමයි මම හිතුවේ ඔහු සම්බන්ධ කරගත්තොත් හොඳයි කියලා. දැන් අපි කතා කරන්න යන්නේ මේ කෘෂිකර්මාන්තයට අදාළ දෙයක් ගැන. දැන් කෘෂිකර්මාන්තය කියලා කිව්වහම ඉතින් උද්‍යාන විද්‍යාව වෙන්න පුළුවන්, ගෙවතු වගාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මහා පරිමාණයෙන් කරන වෙළඳ වගාවක් වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ඔක්කොම කතා කරන්නේ අද අපිට මේ සීමිත කාලයත් එක්ක අපි කතා කරන්නේ ගෙවතු වගාව ගැන. ඉතින් මම මුලින්ම අපේ ජීස්පර මහත්මයාව ආයිබුවන් කියලා පිළිගන්නවා. ආයිබුවන්.
ආයිබුවන්.
මට ඉස්සෙල්ලාම මේ ජීස්පර මහත්මයාට කියලා තිනා මෙන්න මේක. දැන් මම දන්නා තරමින් ඔබ ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි ලංකාවේ පරිපාලන ශාස්ත්‍රයේ ඉහළම නිලධාරියෙක් විදිහට සේවය කරපු කෙනෙක්. එතකොට ඔබ කොහොමද මේ කෘෂිකර්මාන්තයට අදාළ මේ වගේ වැඩවලට සම්බන්ධ වුනේ? ඇත්තටම කියන්න පොඩ්ඩක් ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කෘෂිකර්මාන්තයට සම්බන්ධ.
මේකයි ඔබ හරි මේ මම කෘෂිකර්මයට සම්බන්ධ වුනේ ඇත්තටම පොඩි කාලේ. පොඩි කාලේ අපේ අප්පච්චි අම්මා තමයි මේ අපේ කුඹුරයා එක තිබුණ කණටියක්. ඒ කණටියේ හදලා තිබුණ එළවලු කොටුවක්. ඒ එළවලු කොටුවට අප්පච්චි අම්මයි ගිහිල්ලා ඒවැ කටයුතු කරනකොට මට පුදුම ආසාවක් ඇති වුණා. මේ බෝංචි පැල හැදෙන හැටි, ලූණු ගස් හැදෙන හැටි, ඒවා හිතෝන හැටි, ඒවට දාන පෝර, එහෙම ඉන්නකොට අපේ විද්‍යාලයේ තිබුණ ප්‍රධාන එකක් තමයි මුලින්ම ඇසම්බ්ලිය ඉවර වෙච්ච ගමන් අපි දුවන්නේ අපේ විද්‍යාලයේ තිබුණ වෙනම වගාංශයක්. ඒ වගාංශයට අපි දුවනවා අපිට වෙනම කෑල්ලක් තිබුණා වගා කරන්න. එතකොට ඒ වෙන් ලැබෙන පළදාව අපි අරගෙන යනවා ගෙදෙට්ට. ගෙදෙට්ට ගිහලා අප්පච්චිට අම්මට වෙනපෝ හරි පුදුම වෙනවා. ඒගොල්ලන්ට හරි පුදුමයි. අපේ අම්මා හරි ආසයි මල් බවන්ඩ කපුරු සහ ඩේලියා. ඉතින් මගේ සිරිතක් තිබුණා ස්කෝල් ගිහලා එනකොට කාගෙන් හරි කපුරු පැලයක් ඉල්ලගෙන අම්මගේ අතට දීලා අම්මා සතුටු කරන්න, නැත්නම් ඩේලියාලයක් අරගෙන දීලා සතුටු කරන්න. ඒ වගේම මම ඉබේම අර අප්පච්චි අම්මයි කරන විනෝදාංශය තමයි මොනවා හරි වවණ එක. එතකොට මට ඉබේම හුරු වුණා මේ කොළ පාට ගැන ආදරයක්. කොළ අතරින් මල් හැදෙනකොට, ගෙඩි හැදෙනකොට ඒව ගැන මට අධ්‍යයනය කරන්න හිතුණා. එහෙම කරලා අර ඉස්කෝලේ ලැබපු පොඩි කුෂ්කාර්මික දැනුමත් එක්ක ඊළඟට මම කුෂ්කර්ම විෂයක් වශයෙන් ගත්තේ නැහැ විභාගවලට. මම මහවැලියේ අධ්‍යක්ෂ පරිපාලන වශයෙන් ඉන්න කාලේ මට නිකන් හිතුණා මම SSC විභාගෙට මේ කුෂිකර්ම විෂයක් වශයෙන් ගන්න ඕන කියලා.
ඒ කියන්නේ ඔබ මේ මහවැලියේ වැඩ කරන ගමන් ආපහු ගිහින් SSC විභාගෙට.
SSC විභාගේ ඒ විෂය පමණයි. ඒ විෂය මම ගත්තා. කිසිම පොතක් පතක් පාඩම් කළේ නැහැ. කිසිම විද්‍යානුකූල කුෂිකර්ම පොතක් පාඩම් කළේ නැහැ. කරුණු හොයාගත්තේ නැහැ. නමුත් මල්ලත් අධ්‍යක්ෂ උඩ මල්ලත් අධ්‍යක්ෂ උනම විභාගට ලිව්වා. මම විශ්වාස කරන්නේ ඔබ විශ්වාස කරන්නේ මට ඩී පාස් එකක් තිබුණා. ඉතින් මම හිතුවා මම දැන් කුෂිකර්මෙන් ක්වොලිෆයිඩ් මිනිහෙක් කියලා. නමුත් ඒක ඇත්තටම ඒක විහිළුවක්. එහෙම කිව්වොත් මම කුෂිකර්ම අංශය කියන්නේ මහා ඒ විශේෂ ධාරාව හරි අමාරුයි. ඒ පරාසය තුල මම නිකන් හරියට පුංචි කඩලැටියක් වගේ. නමුත් මම තමයි සතුටු වුණා. ඊට පස්සේ මම මුලින්ම කළේ කම්කරු දෙපාර්තමේන්තුවේ බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක භාරව කටයුතු කරපු එක. ඒ කාලෙත් මම කළේ මගේ ඒ රාජකාරියට අමතරව ඒ ප්‍රදේශයේ හැදෙන මල් පිළිබඳව අධ්‍යයනය කරන්න ගත්තා. රෝස එකතු කරන්න ගත්තා. මම රෝස එකතු කොච්චර කාලයක් රෝස එකතු වලද කිව්වොත් මගේ වත්තේ රෝස වර්ග 1000කට වඩා තිබුණා. අක්ක තුනක වත්තක්. අනිත් එක දැන් බණ්ඩාරවෙල, දියතලාව වගේ ප්‍රදේශවලදී මම ඉගෙන ගත්තා දුබෝග වගා පිළිබඳව. මට යන්න සිද්ධ වුණ කම්කර දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකට වැලිමඩ කිරිපකුණු පාම් එකට. කිරිපකුණු පාම් එකේ හිටියේ ශ්‍රීපාලි විද්‍යාලයේ හොරණ හිටපු විදුහල්පතිවරයෙක්. ඒ පාම් එකේදී මම ඉගෙන ගත්තා අකාලයේ භෝග වගා කරන එක. හැමෝම වගා කරන්නේ කාලයටනේ. කාලයට භෝග වගා කරපුවම ඒකේ මිලක් හරියට නැහැ. අකාලයේ නිෂ්පාදනයක් වුණු භෝග වගාවල බෝංචි කියමු. බෝංචි වගේ දෙයක් අකාලේ හදලේරල වෙළඳ පොළට දැම්මම ලොකු මිලක් තියෙනවා. ඒ වගේම දේශීය බෝංචි වර්ග වැඩි දියුණු කරලා නිෂ්පාදනය කරන හැටි මම එයාගෙන් ඉගෙන ගත්ත කීපතාවක්ෙන් පාමකට ගිහින්. ওই විදිහට මන් ලත් ඇද්දකින් තුලින් මහවැලියේ අධ්‍යක්ෂ පරිපාලන වශයෙන් මම කලාපොළට යනවා. කලාපොළට ගිහිල්ලා ගිරාඳුරු කෝට්ටේ නැත්තම් කලාවැවි ඇලහැරබක මූණ ප්‍රදේශවල ඒ ගියාම මම ගිහිල්ලා මගේ රාජක පරිපාලන රාජකාරී ඉවර වෙච්ච ගමන් එම ව්‍යාපෘති තියෙන ගොවි පොළවල් තියෙනවා. ආදර්ශ ගොවි පොළවල් පැල සවාන් තියෙනවා. මම ඒවට ගිහිල්ලා පොඩි විවේකයක් ලදාවස්ථාවල්දී මම ඉගෙන ගන්න පටන් ගත්තා මේ වගා පිළිබඳ. ඊළඟට මගේ මම පහු කාලෙදී අමාත්‍යාංශයේ කීපයක වැඩ කළා. ඒක අමාත්‍යාංශයකදී මට සිද්ධ වුණා ලංකාවේ ලොකුම ගොවිපළ පවත්තන්ද. ඒක තමයි හඳගිරිය සමූහ ගොවිපළ. අද කපුගල කියන්නේ සමනල වැවේ විදුලිය ජෙනරේට් කරන ස්ථානේ ඒ පවර් ස්ටේෂන් එක තියෙන්නේ මගේ ගොවිපළ තිබුණු තැන. ඒක උඩ ඒක අක්කර 500ක ලොකු ගොවිපලක් පවත්වන්න පුළුවන් වුණා. එතකොට හිටියා කුෂිකර්ම දිස්ත්‍රික් නිලධාරිතා මිස්ටර් වීරසිංහ. මිස්ටර් වීරසිංහ MI එක කියන මිරිස් වර්ගයේ හඳුනලා දුන්නා. ඒ කාලේ ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනි කාලේ මැතිනිගේ ඒ වැඩසටහනේ තුල තිබුණ මේ ගොයිපොළවල් හැදීම. ඒකෙදි මං පුදුම විදියට කුෂ්කර්ම පිළිබඳ දැනුමක් ලබා ගත්තා. මගේ පරිපාලන විෂයට අමතරව, මගේ ආර්ථික විද්‍යාව විෂයට අමතරව මම ඉගෙන ගත්තා කුෂ්කර්මාන්තය. මල්ලත් පුදුම භාග්යක් ඇත්තටම කිව්වොත්.
දැන් අර මේ ඔය මැතිනියගේ කාලේ ගැන කිව්වහම මට මතක් වෙන කාලෙ තිබුණා නේ ලොකු වගා සංග්‍රාමයක්. ඒ කාලේ අපිට මතකයි මේ උදේ නැගිටිනකොට ගෙහම ගුවන්විදුලියේ ගීත කීපයක් වාදන අපිට. අපි ඒ වගේ ගීතයක් අහලා ඉමු නේද?
ඒකම
ගායනා කරේ විශාරද මාලනී බුලත් සිංහල, පද රචනය සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න.
හොඳයි, අපි දැන් මේ සාකච්ඡාවේ ඉදිරි කොටසට යනකොට මට හිතුණා දැන් අර ඉස්සෙල්ලා අපි කතා කරනකොට මට තේරුණා ඇත්තටම ඔබ මේ විශේෂයෙන් මල් වගාව ගැන කතා කරා, ඊළඟට මේ ගෙවතු වගාව, එළවලු වගාව වගේ. ඉතින් ඒතකොට මම හිතුවා පොඩ්ඩක් අපි ඉස්සෙල්ලා මේ මල් වගාව ගැන පොඩ්ඩක් කතා කරා නම් කියලා, මේ විශේෂයෙන් රෝස වගාව ගැන. මොකද මේ ඒකට හේතු කීපයක්ම තියෙනවා. මොකද මම දැනට දන්න තරමට ඔබට රෝස වගාව සම්බන්ධව අවෝඩ්ස් කීපයක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි
නවසිලන්තේ ඕක්ලන් නුවර උද්‍යානයේ යම්කිසි කොටසක් තියෙනවා ඔබේ නමින්ම වෙන්වලා මේ රෝස වගාව සම්බන්ධ. අනිත් එක තමයි ඇත්තට ගත්තා මේ රෝස වගාව ටිකක් කරන්න ටිකක් අපහසු දෙයක් කියලා තමයි අපේ බොහෝ දෙනෙක් හිතන්නේ. මොකද නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා රෝසවලදී. එක එක ලෙඩ රෝග ඇවිල්ලා රෝස ගස් විනාශ වෙලා යනවා තමන්නේ. ඒක නිසා පොඩ්ඩක් අර අපිට ඔබේ ලබා තිබෙන අවෝඩ්ස් ගැන සම්මාන ගැන ඒ වගේම අර මම කියාපු අර ඔබේ නමින් තියෙන උද්‍යානය ගැන එතකොට මේ රෝස සම්බන්ධ ඇති වෙන ප්‍රශ්න ගැනම පොඩ්ඩක් කතා කරමුද දැන්?
ඇත්තටම මේ හරි වැදගත් කරුණක්. මොකද මේ දවස්වල තමයි ජූලයි වලදී ජූනි අගදී රෝස කප්පාදු කළා. දැන් මෙන්න දැන් තමයි රෝස පොකුරු පිපෙන කාලය. ඇත්තටම පානෙල් රෝස් ගාඩන් එකේ ප්‍රදර්ශනෙත් අවසන් වුණා මේ වෙනකොට. නමුත් මේක පවතින අප්‍රේල් වෙනකම්ම රෝස පිපෙන්න ගන්නවා. ඇත්තටම ඕක්ලන්ඩ් වල පුදුම ජනප්‍රියයි රෝස වගාව.
මට මේ පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් ඒ රෝස කප්පාදු කරනවායි කියලා කියනකොට ඔබ විශේෂයෙන් මාසයක් සඳහන් කරා. ඒ කාලේ තමයි නියම කාලේ.
හේතුව මෙහෙමයි. මේකේ මෙහි දේශගුණයට අදාළ විදිහටත් ඒක නිසා මෙන්න කාලේ දෙසැම්බර් ජනවාරි ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කියන කාල තුල විශේෂයෙන්ම රෝස වගාවේ රෝස පිපෙනව බලන්න පුළුවන්. ඒ කාලය තමයි පිපෙන්නේ. ඒක නිසා මෙහි විද්‍යානුකූලව දේශගුණයට අනුව කටයුතු කළොත් ජූනි අන්තිම ජූලයි මැද වෙනකොට රෝස කප්පාදු කරන්න ඕනේ. එතකොට තමයි රෝස පඳුරින් හොඳ දළු උඩට එන්නේ. ඒ අලුත් දළු උඩට ආපුවම් ඒ පිපෙන රෝස මල් වල පුදුම නිරෝගීතාවයක් තියෙනවා. අනිත් එක ලෙඩ රෝග ටිකක් අඩු වෙනවා. ඉතින් මේ දවස්වල මේ අහන ප්‍රශ්නයක් තමයි අනේ මේ මගේ මත් රෝස ගහක් දෙකක් හිටවල තියෙනවා. මේක හදාගන්න බැයි හරිම ප්‍රශ්න. මේ කොළ කහපාට වෙලා කොළ බිම වැටිලා තියෙනවා. කොළ වල නිකන් මලකඩ වගේ හැදිලා ඒව බිමට වැටිලා තියෙනවා. අනිත් එක මේ මල් පොකුරේනවා, මල් කැකුලේනවා, මල් කැකුල මේ ඇඹරිලා දෙකට නැමිලා පුස් වගේ දෙයක් තියෙනවා රෝස මල උඩ, මේ කැකුල උඩ. මෙන්න මේක ගැන හුඟ දෙනෙක් අහනවා. ඇත්තටම මෙන්න මේකයි. අපි රෝස කප්පාදු කරලා දළු දාගෙන ඉනකොට කෘමිනාශකයක් සහ කොපර් ස්ප්‍රේ කරන්න ඕනේ. එතකොට ෆංගස් එහෙම නතර වෙනවා, කෘමීන්ගේ උවදුරු නැති වෙනවා. ඉතින් මෙහෙම ගහ වැඩිගෙන එනකොට ගහේ හැදෙන රෝස පඳුරට එනවා බ්ලැක් ස්පොට් කියන රෝගේ. කහපාට වෙලා කළුපාට පුල්ලි කීපයක් තියෙනවා. ඒක ඉරේලියට අල්ලලා බලන්න. බලපුවම හොඳට පේනවා පැහැදිලිවම. රෝස කහපාට රෝස කොළේ ඇතුලේ වෙනමම කළුපාට බැල්ලන් තියෙනවා. මේක තමයි රෝස වගාවට එන නරකම රෝගය. මේකට බෙහෙතක් නොකොළොත් ලංකාවේ අපි වගේ ප්‍රදේශවල නම් ඒක එච්චර අමාරුනේ නැහැ. අපේ දේශගුණේ විදිහට බ්ලැක් ස්පොට් පාරනේ ලේසි. නමුත් මෙහි හරි අමාරුයි. විශේෂයෙන් ඕක්ලන්ඩ් වල බ්ලැක් ස්පොට් රෝගයට හොඳම බෙහෙත තමයි සුපර් සීල් ස්ප්‍රේ කරපුවන් පස්සේ බ්ලැක් ස්පොට් රෝගේ නතර වෙනවා. ඊට පස්සේ එන රෝගයක් තමයි රෝස කැකුලේ. ඒක නැමිලා ඇඹරිලා උඩ පුස් වගේ જાතියක් බැඳෙනවා. ඇත්තටම දිලිරයක්. ඒක පුස් රෝගයක්. ඒ පුස් රෝගයට සුදුසුම දේ තමයි කොපර් ස්ප්‍රේ කරපුවම සති දෙක තුනකට සැරයක් කොපර් ස්ප්‍රේ කරපුවම ඒ රෝගෙත් නැති වෙනවා.
ඒ කියන්නේ කොපර් සාමාන්‍ය කඩේ ගන්න තියෙනවා.
කොපර් ලික්විඩ් කොපර් එක තියෙනක ලේසි කුඩු වශයෙන් තියෙන කොපර් තියෙනවා. මෙහෙමයි කුඩු වශයෙන් තියෙන කොපර් අරගෙන තමන්ගේ ස්ප්‍රේ ගන්න එකට ඒක දිය කළා දැම්මට පස්සේ සමහර ලාට කොපර් එක මේ හිර වෙනවා ඒ නොසල්ස් වල. එතකොට හිතනවා මේ ස්ප්‍රේ ගන්න එක විසි කරන්න ඕනේ, එහෙම නැත්නම් ජරාවක් ගත්ත කියලා. එහෙම නැහැ. ඒක ලික්විඩ් කොපර් එක හුඟක් හොඳයි. අනිත් එක කොපර් ස්ප්‍රේ කරනකොට බැරි වෙලාවත් කරන්න එපා. කෘමිනාශකයක් ඒකට එකතු කරන්න. කෘමිනාශකයක් එකතු කරපුවම ඒ කොපර් වතුරත් එක්ක එකතු වෙලා අර කෘමිනාශකයත් එක්ක එකතු වෙලා ජෙල් වගේ බවට පත් වෙනවා. ජෙල් වගේ බවට පත් වුණාම ඒක හිර වෙනවා අර ස්ප්‍රේ ගන්න එකේ. හරි සමහරට හිතෙන්නේ මේ ස්ප්‍රේ ගන්න එකේ තියෙන වැරද්දක් කියලා. නෑ. ඒක නිසා කලව සුපර් සීල් වලට කලවම් කරන්න එපා මොනම හේතුවකටවත්. කෘමිනාශකයක් සුපර් සීල් වලට නෑ. කෘමිනාශකයක් නෙවෙයි සුපර් සීල් වලට කලවම් කරන්න එපා මේ කොපර්. සුපසීල්ලට කලවන් කරන්න පුළ එකෙ තියෙනවා. සුපසීල්ලර අන්තර්ගතය තියෙනවා කෘමිනාශක තියෙනවා. නමුත් මම කරන වැඩි කොංකෝයි කියන කෘමිනාශකයත් එකෙ ටිකකුත් ටාගට් එකතු කරනවා. එකතු කරපුවා එක ස්ට්‍රෝං වැඩි, ශක්තිමත් වැඩි. ඒක නිසා රෝස වල රෝග අඩු වෙනවා. ඉතින් රෝස අයියෝ මට අත්තක් දෙන්නකෝ, අනේ මට පැල නෑනේ, ඕ වගේ අදහස් එනවා. අත්තක් දෙන්නකෝ. අතු පැලවීම හුඟක් දුරට මේ දියුණු කළ රෝස වර්ගවල කරන්න අමාරුයි. කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. රෝස අත්තක් ඉල්ලපුවම කපලා ගන්න එපා. රෝස ගහින් රෝස ගහේ අත් හැදෙන්නේ ප්‍රධාන අත්තේ පැත්තකින් එන අතු කඳෙන් එන්නේ. ඒ කඳෙන් එනේම එකපාරට අත තියලා පල්හැට අත තද කරන්න. එතකොට
කඩලා ගන්න.
එතකොට එනවා ජොයින්ට් එකෙන්. මොකක්ද අර ඒක රින් එකක් වගේ තියෙනවා. ඒක හිටවන්න. මේ හැබැයි පොළොවට එක පාට ගහන්න එපා. මේක අරගෙන ඕන හිටවනවා කියලා එහෙම නෙමෙයි. පොළොවේ Taman සකස් කරගත්ත පොළොවේ හිලක් හදලා යම්කිසි ලීයකින් හරි උපකරණයකින් ඒක බස්සන්න එකට බහලා.
දැන් අර වගේ ගහක අත්තක් එහෙම ඇදලා කඩලා ගන්නකොට මේ අර මව් ගසට හානියක් වෙන්නේ
නැහැ. මව් ගසට හානියක් වෙන්නේ නැහැ. ගස ශක්තිමත්. ඒක ඉබේම ඒක සීල් වෙනවා. ඒක නැවත සීල් වෙනවා. ඉතින් වුණා නම් එහෙම ගත්ත තැනකට ලැකර් වගේ පොඩි දෙයක් ගන්න. දැන් රෝස කප්පාදු කරනකට කප්පාදු කරපු ගමන් උඩින් ලැකර් වගේ දෙයක් තින්ත වගේ දෙයක් ගෑවොත් මේ ගහේ උඩින් මැරීගෙන යන ගතිය නැති. ඒක දේශුණී සිද්ධ වෙන දෙයක්. ඒක මැරීගෙන යන ගතිය නැති වෙනවා.
හැබැයි අපිට කිව්වේ නැහැ ඔබට ලැබිලා තියෙන සම්මාන ගැන. එහෙම එතකොට ඒ වගේම තමයි අර මේ ඔබේ නමින් කොටසක් තියෙන. ඒක න අපිට කිව්වේ නැහැ.
දැන් රෝස වගාව පිළිබඳ කතා කරනකොට මහා පරාසයක්. රෝස වර්ග දියුණු කොළම රෝස වර්ග 4800කට වඩා තියෙන ලෝකෙ. අපි යටින් බලපුවම හරියම පොඩි මිනිස්සු රෝස වගා කරන. එතකොට මේ රටේ රෝස වගා කරුවන් අතර ඉතාම ඉහළම සම්මානගත් වැඩි ප්‍රමාණයක් රෝස ලෝකයට ඉදිරිපත් කරපු පුද්ගලයා තමයි සෑම් මැග්‍රෙඩි. සෑම් මැග්‍රෙඩි කියන්නේ නිව්සීලන්ත ජාතිකයෙක්. ඔහු රෝස වර්ග රාශියක් රෝස වගාකරුවන්ට ප්‍රදානය කළා තියෙනවා. මේ මෑතදී සෑම් මැග්‍රෙඩි අපාතරින් ගියා. එයාගේ ආදාහන කටයුතු වලට කලින් තිබුණ එකතු වීම තිබුණේ ඕක්ලන්ඩ් වල රේස් කෝස් එකේ හෝල් එකක. මමත් පුංචි රෝස වගාකරුවෙක් විදිහට එතෙන්ට ගියා ඔහුට ගෞරව දැක්වීමක් වශයෙන්. ඔහු නමින් සෑම් මැග්‍රෙඩි නමින් හැමිල්ටන් රෝස් ගාර්ඩන් එකේ තියෙන පුංචි කොටසක් පොඩි රෝස වත්තක් ඒ නම ගහලා තියෙනවා මැග්‍රෙඩිස් ගාර්ඩන් කියලා. මේ වගේ මම කවදාකත් හිතුවේ නැහැ ශ්‍රී ලාංකිකයෙක් වන මගේ නමින් රෝස වගා කොටසක් තියෙනවා මෙහි දියුණු වෙමින් පවතින
රෝස උද්‍යානයක.
ඒක තියෙන GS රෝස් ගාර්ඩන් කියලා ගහලා බෝඩ් එකක්. මං හරි ආඩම්බරයක දැකපුවාම ඉතින් වරින් වර මං මාසෙකට දෙහෙරයක්වත් යනවා බලන්න උපදෙස් දෙන්නේ ඒගොල්ලන්ට. කවදා හරි ඒ දියුණු වෙමින් පවතින උද්‍යානය පොදු උද්‍යානයක් බවට පත් වෙනවා. එතකොට මං හිතනවා ශ්‍රී ලාංකිකයගේ නමින් තීන රෝස් ගාර්ඩන් එකක්
කියලා. ඇත්තට මේක මේ ඔබට විතරක් නෙවෙයි, මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි කාටත් ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම මේ ඔබේ මං හිතන්නේ ඔබේ ගෙවත්ත රෝස වලට සම්මාන ලැබපු ගෙවත්තක් නේද?
ඔව්, මේමයි. මම ඉස්සෙල්ලා හිටිය පපුරංගවල හුඟක් ඉඩ ප්‍රමාණයක් තිබුණා. මගේ තියෙන අර පිස්සු රෝස හදනවා කියන එක පිස්සුවක්. මේ පිස්සුව නිසා මම මෙහෙ ඇවිල්ලත් මේ රටේ තියෙන හොඳම රෝස නර්සරි කියලා මං හිතන්නේ ඉග්මොන් රෝස් ගාර්ඩන් එකට නිව් ප්ලිමත් වල මං එතෙන්ට ගිහිල්ලා තෝරලා ගෙනල්ලා පටන් ගත්ත රෝස වගා කරන්න. 179ක් හොඳ දියුණු කළ රෝස වර්ග මගේ ගාඩන එකේ තිබුණා. මං අරහෙම්මෙන් හොයාගෙන අත්තක් ගහලා හිටවන වර්ග නැතුව. ඒ වගේම වැල් රෝස වර්ග රාශියක් මල් ළඟ තිබුණා. ඒක බලපුවම ඇත්තටම නගරයක් ඇතුලේ තියෙන ඉඩමක මේ වගේ උද්‍යානයක් හරි අමාරුයි හොයන්. මං කනගාටු වෙනවා අපිට සිද්ධ වුණා එතනින් යන්න කියලා. ඒ රෝස වලින් කොටසක් මම ගත්තා. කොටසක් ගන්න බැරි වුණා. ඒ ගැන මම අදත් කනගාටු වෙනවා. එතකොට කොහොම හරි මේ මම තුන් සැරයක් හොඳම ගාර්ඩනික වශයෙන් හොඳම වත්ත වශයෙන් සම්මාන ගත්තා.
අපි එහෙනම් තව ගීතයකට සවන් දීලා අපි කතා කරමු මේ එළවලු ටිකක් ගෙදර වවා ගන්න කොහොමද කියලා.
සුනිල් ශාන්ත පද රචනය අරිසෙන් අහුබුදු තනුරින් මාරේ සහ සංගීතය සුනිල් ශාන්තයන්ගෙන්මයි.
හොඳයි අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ මේ ගෙදර රෝස වගාවක් කරගන්න විදිහනේ. අපි දැන් පොඩ්ඩක් අපි කාටත් ප්‍රයෝජනවත් වෙන මේ එළවලු ටිකක් ගෙදර හදාගන්නේ කොහොමද කියලා කතා කරමු. හැබැයි දැන් මෙතන මෙහෙම වැඩක් තියෙනවා. අපි දැන් මේ ඒ ගෙවතු වගාව ගැන කතා කරනකොට අපි ගොඩාක් අයගෙන් අහන්න ලැබෙන මෙනිමාගේ මැසිවිලිනේ අනේ අපිට දැන් ඉඩ කඩ මදි මේ කොහෙද එළවලු ටිකක් හදා එළවලු හදාගන්න තරම් ඉඩ තියෙන්නේ. එහෙම නැත්නම් කියනවා අනේ සමර එකේ මොකටද ගෙදර හදාගන්නේ කඩේ ලාභයි ඊට වැඩිය කියනවා. එහෙම නැත්නම් කියනවා මේ
අපි ඉන්ටකට නේ ඉන්නේ අපිට ඉඩක් නැහැ
කියනවා. ඊළඟට කියනවා මේ ඕවා කරන්න වෙලාවක් නැහැ අපිට කියනවා. තව හොඳම දෙයක් තමයි මේ නිදහසට කාරණයක් තමයි කියනවා මේ සාමාන්‍යයෙන් එළවලු වගා කරන අත්ගුණේ තියෙන්න
ඕනේ.
ඔව් ඒක අපිට හරියන්නේ නැහැ නේ කියලා කියනවා. ඒකයි ඉන්න අපිට පොඩ්ඩක් කියලා දෙන්න මේ ගෙදර එළවලු ටිකක් හදාගන්නේ කොහොමද කියලා. ගෙදර වත්තේ අපේ ප්‍රයෝජනෙට එළවලු ටිකක් හදාගන්න හැටි අපි කතා කරමු.
ඇත්තටම හරි මම කාලයටම උචිත ගැළපෙන මේ ප්‍රශ්නයක් තමයි ඇහුවේ. මොකද හුඟ දෙනෙක් කියන්නේ අපිට ඉඩ නැහැ. අපි ඉන්නේ රෙන්ට් එකට. අපේ ගේ අල්ලපු ගේ අතර පරතර තියෙන අඩි 3යි. වැටේ ඉඳලා අපේ බිත්තියට තියෙන අඩි 4යි. නැත්තම් 3යි. මෙහෙම කියනවා හුඟ දෙනෙක්. ඒ කියන්නේ මට නම් හිතෙන්නේ එහෙම කියන්නේ කම්මැලි කමට කියලා. Taman rent එකකට හිටියත් මේ පාරයව කුණු ගොඩින් අහුලග නෑ දිල්ලේ එරල්ල රිජි ෆෝම් පොඩි පෙට්ටියක යමක් හිටව ගන්න පුළුවන්. ඒක ගෙදරින් යනකොට විසිකල යන්න පුළුවන්.
මෙහි සාමාන්‍යයෙන් ඕනෑම එළවලුවක් අවශ්‍ය පූර්ණ හදාන්න
ඕනම එළවලුවක් හැදෙනවා හදන්න පුළුවන්. ඉතා වටිනා ඉතා සරුවට හැදෙනවා. මොකද හේතු තියෙන ඕනකම විතරයි. අපි කියමු කවුරු හරි ජීවත්වන ගෙදර අල්ලපු ගෙදරත් එක්ක වැටත් එක්ක තියෙන්නේ අඩි 3යි නැත්නම් අඩි 4යි. ඒ වැටේ තියෙනවා පරාල වගේ ගහලා වැට කඩා වැටෙනවට හේතු වෙන. ඒකේ ඒ පරාලේ ට්‍රේනියක් ගහලා ඒකේ බෝතලයක් එල්ලන්න පුළුවන්. ඒ බෝතලේ වගා කරන්න පුළුවන්, බටු හදන්න පුළුවන්, මිරිස් හදන්න පුළුවන් බෝතලයකින්. පෝච්චි වලින් හිටවන්න පුළුවන්. අපි කියමු පෝච්චි ගන්නවා. පෝච්චි ටිකක් උස අඩියක හමාරේ දෙකේ පෝච්චි තියෙනවා. ඒ පෝච්චියට පෝර පුරවලා මේ පෝර කියන කතාවේදී හුඟක් ගන්න ඕන අර ගාර්ඩන් මිස්චර් කිය එක මිසක් කොම්පෝස්ට් නෙමෙයි. කොම්පෝස්ට් ගත්තොත් ටික දාක කරනවා. අනේ මේ මම හිතුවනේ මිරිස් ගස්. ඒ මිරිස් ගා හැදිලා ඉරලා මලුත් පිපෙනකොට කරලුත් හැදීගෙනකොට එක පාට මැරිලා වැටෙනවා. ඒක හැදෙන්නේ කොම්පෝස්ට් වල ප්‍රශ්නයක්. කොම්පෝස්ට් වල තියෙනවා අර බාක් චිප්ස්, බාක් කෑලි, පොඩි කෑලි තියෙනවා. කෑලි ලී කෑලි වලට හැදෙනවා පංගස් එක සුදුපුස් රෝගේ. මේ සුදුපුස් රෝගේ හැදෙනවා මේක තමන් හිටවපු මිරිස් ගහේ මුල් වලට යනවා. මුල් කවර් කරගන්නවා මේ සුදුපුස් රෝගේ. ඒ වගේ හිටපු ගමන් මැරෙන රෝගේට ලංකාවේ කියන්නේ හිටු මැරීම කියලා. ඒ වගේම කියනවා දිය හෙන ගහලා කියලා. ওই දෙකම හරි. හිටු මැරීම ඊට හද හොඳට හිටිය හිටු දෙ මැරිලා ඒකට හිටු මැරීම හිමීම් මලානික වෙලා මැරෙනවා දිය හෙන ගහනවා කියලා. ඒත් අරක වැඩිපුර වතුර තිබුණොත් ඒ වතුර උරාගෙන වැඩිකමට මූල පද්ධතිය සම්පූර්ණයෙන්ම කුණු වෙනවා. ඒක නිසා මැරෙනවා. එතකොට මේ හොඳම වැඩේ තමයි තමන්ට ගෙදෙට්ට ඕන මොනවාද ලංකිකයට ඉතා අත්‍යවශ්‍ය දේවල් තමයි පලාවර්ග. අපේ අයට මුකුණු වෙන්න ඕන ගොටුකොළ වර්ග. දැන් හුඟාද්දුරට මම ගිය හැම ගෙදරකම වගේ තියෙන්නේ ගොටුකොළ වල අර ලංකාවට ආවේ සී ගොටුකොළ වලට වඩා මැලේසියන් ගොටුකොළ කියන එක. ඒක වින්ටර් එකට නිකන් රස්ටි මොනවාද මලකඩ පාට පුල්ලි හැදෙනවා. ඒ වර්ගයට හැදෙනවමයි. එතකොට ඒ වර්ගයේ තමයි වැඩි දිනක් ළඟ තියෙන්නේ මැලේසියානු ගොටුකොළ එක. ඕගොල්ලෝ ගියොත් එහෙම බ්‍රයිඩල් වේල් කියන එකට බලන්න ඒ දියල් හැමිල්ටන් වල ඒ කන්දේ දිගටම තියෙනවා ලංකාවේ නුවර එළියේ තියෙන හොඳම ගොටුකොළ. ඒ කියන්නේ මේ රටේ හැදෙනවා. ඒක මම ඒ උදාහරණේ කියන්නේ අපේ රටේ හැදෙන ඕනම දෙයක් මේ රටේ හැදෙනවා. එතකොට අපිට වැඩි ඕනේ තනි පවුලකට. අපි ගෝගත් දෙකක් තුනක් එක පෝච්චි එක ගෝගස් තුනක් හිටවන්න පුළුවන්. නෝ කෝල් පළහතට තක්කාලි වර්ග දෙකක් ඕනට වඩා තක්කාලි හිටියොත් ඒ පළදාව තමන්ට පරිභෝජනය කරන්න වැඩි වෙනවා. එතකොට දැන් මිරිස් ගස් බටු පැල දෙකක් දැන් බටු ගහක් බෝතලයක හදන්න පුළුවන්.
දැන් එතන මේ බෝතලයක හදපුවාම දැන් අපි වතුර එහෙම දාපුවාම මුල් කුණු වෙන්න බලන්නේ නැද්ද?
නෑ. දැන් බෝතලේ කට පැත්ත මූඩිය තියෙන පැත්ත මූඩිය හොඳට වහලා අපිට උඩින් බෝතලේ කපලා බෝතලේ තනින් තනින් හිල් හදලා ඒකට කොම්පෝස්ට් කරලා උඩින් හිටවන්න පුළුවන්. ඊට වඩා හොඳම ක්‍රමය තමයි බෝතලේ යටිපැත්තට හරවලා තිනවා මූඩිය ගලවලා ඒ මූඩිය තියෙන තැනින් උඩට පැලේ මුල යවනවා. උඩට පැලේ මුල යවලා උඩින් කොම්පෝස්ට් කරලා කාලක් විතර ඉතුරු කරගන්නවා. බෝතලේ කාලක් විතර මුකුත් නොදා. එතකොට එතෙන්ට අපේ ගෙදර අපි එකතු වෙන කෙසෙල් එලි විසි කරන්න නැතුව ටුග්ගල එලිය දාන්න නැතුව කෙසෙල් එල්ල අරගෙන ඒක කතුරකින් කපල කපල කෑලි ටිකක් ඒකට දාලා බිත්තරයක් ඒකට කඩලා දාලා ඒක කලවම් කරලා ඉරලා ඒක උඩට වක්කරුවෙන් පස්සේ Taman දන්නේම නැ බෝතලේ යටින් හිටවපු පැලේ උඩට එනවා ඇවිල්ලා තරල් හැදෙනවා පැලේ හොඳට හැදෙනවා. ඉතින් බෝතලේ කියලා කියන්නේ හේතුව මේක ඉඩ නැහැ කියන එකට හොඳ උදාහරණයක් තමයි බෝතලේක පැල හිටවන්න පුළුවන්. බෝතලේක අනිත් එක පොඩි පෙට්ටි තියෙනවා. අපි කියමු අඩි කාමාරේ අඩි අඟල් 6ක් උස පොඩි මේ ප්ලාස්ටික් පෙට්ටි අපිට හිටවන්න පුළුවන් එක වර්ග. අපි කියමු දැන් පොඩි පෙට්ටියක් අරගෙන ඒ පෙට්ටියේ යටට දානවා මේ තුවායක්. තුවා කෑල්ල පරණ තුවා කෑල්ල කාලයකට වතුර ගාලා ඒක උඩින් තියාගෙන යනවා රටලූණු බොම්බයි ලූණු දෙකට කපලා ඒක තියාගෙන යනවා බොම්බයි ලූණු 10ක් 15ක් තියාගෙන ඉහළ එකට වතුර පොඩ්ඩක් අතරයි දාන්න උණු පොර මුකුත් දාන්නේ පස් මුකුත් දාන්නේ ඒකෙන් හැදෙන මේ ඉතාලම සරුවට හැදෙනවා රතු ලුණු කොළ ඒක අපිට කපලා ගන්න පුළුවන් 7-8 සැරයක් කපන්න පුළුවන් මේ සුමානේ කැපුවා ඊළඟ සුමානේ කපන්න පුළුවන් ඕ වගේ ඊළඟට අර පෝච්චි ක්‍රමය පෙට්ටි ක්‍රමය බෝතල් ක්‍රමය සහ Tamanට හම්බ වෙනවා නම් අපි කියමු පීල්ලක් ගටර එකක් කියන්නේ වැහි පීල්ලක් පරණ වැහි පීල්ලක් අරගෙන ඒ වැහි පීල්ල දෙපැත්ත වහලා ගාන්ට ඒක අර තමන්ගේ වැටේ හයි කරලා එන දෙකකින් ඒකට කොම්පෝස්ට් පුරවලා ඒකේ සලාද ගස් ටිකක් හිටවගෙන ගියොත් නිවිති පැල ටිකක් හිටවගෙන ගියොත් එතකොට ඒක දකින්න ඇත්තටම ගොත් තමන්ගේ වත්තේ එළවලු ටික හැදෙනකොට නෝකෝල් ගෙඩි ටික හැදෙනකොට දවස් 45යි දැන් රාබු ටිකක් රාබු ඇට ටිකක් අරගෙන ගිහලා නිකන් පෝච්චි එක දැම්මම ඒකේ දවස් 45 ගන්න පුළුවන් හරි ලේසි එතකොට මේක Tamanට හැදෙනකොට Taman උදේට වැඩට යනකොට සමහරට උදේ පාන්දර යන්න හිතෙන එළවලු කුටුට ගිහිල්ලා බලන අලුතෙන් දළු දාගෙන එනවා පිණි වැටිලා පුදුම ලස්සනයි මේ ගහ වැඩි කෙනෙකුට ගිහිල්ලා ගහත් එක කතා කරන්න පුළුවන් අර ගහ හරි සතුටුයි මේ ගස් එක්ක කතා කරන්න එළවලුත් එක්ක කතා කරන්න අතපත ගන්න උදේ පාන්දර එළියට බහැලා ගහක් කොළ අත ගාගෙන ගියාම අපිට ඊබේ මේක ඔක්සිජන් දෙනවා අපිට හුස්ම ගන්න ඕනේ
මේ මට අහන්න හිතුනේ දැන් අර අපිටමකෝ දැන් එහෙම ඉඩකඩ නැති කෙනෙක් අර ඔබ කිව්ව විදිහට දැන් රිජි ෆෝම් පෙට්ටියක් හරි එහෙම ගටර එකක් හරි මොනවා හරි එකක් දැන් ගත්තාම දැන් අපිටම දැන් සමහර ලාවට ගත්තොත් එහෙම ගොඩාක් නගරබදව වගේ ඉන්න දැන් ඕක්ලන්ඩ් නගරයට ආසන්න වගේ නැහැ අපිටම දැන් භූමියේ
පස් ගන්නත් අපහසුයි තමයි. එතකොට ඇත්තටම කිව්වොත් මේ පොළව පුදුමාකාර පොළවක්. නව ශ්‍රීලන්තේ පොළව පුදුමාකාර පොළවක්.
සමහර පළාත්වල තියෙන බොහොම ක්ලේ ගතිය වැඩි
මැටි. ක්ලේ ගතිය තියෙනවා. සතු පාට පස් තියෙනවා. උඩ තියෙන අඟල් 6කට වැඩි නෑ හියුමස් එක. ඒක තමයි හොඳ. ක්ලේ ගතිය තිබුණම කරන්නේ හොදෙනෙක් ජිප්සන් දානවා. මේ ජිප්සන් දැන් පොඩියට මුල්ලෙන් අර ක්ලේ කොටස පොඩක් මුල්ල කරලා ජිප්සන් දාපුවම ඒ ක්ලේ බස්ට කියලා කියන්නේ ක්ලේ බස්ට එකක් දාපුවම ඒ කඩි ගන්න තියෙනවා ක්ලේ බස්ට ඒක දාපුවෙන් පස්සේ ඒ ගතිය නැති වෙනවා ඇලෙන සුළු ගතිය නැති වෙලා පස් බවට පත් වෙනවා ඒ කියන්නේ ජිප්සන් කියන්නේ අලුහුණු
පස් අපිට මිලදී ගන්න පුළුවන් නේද
ඒ මෙහෙමයි කඩේ තියෙනවා දැන් තියෙනවා පැකට් ගහලා දිගට හරහට එතෙන්දී අපිට තියෙන ඉස්සරහම තියෙනවා මේ පෝර වර්ග පැකට් කරලා එක එක જાති නම් ගහලා තියෙනවා. හරි ලස්සනයි. ෆොටෝත් තියෙන. ඒකේ තියෙන රූප දාලා තියෙනවා. නමුත් එතන තියෙනවා තව වර්ග කීපයක්. ඒ වර්ග වලින් පොටින් මික්ස් කියලා එකක් තියෙනවා. ඒකේ තියෙන මිශ්‍රණය හරි වෙනස්. තව කොම්පෝස්ට් කියන එකේ තියෙන මිශ්‍රණය වෙනස්. කොම්පෝස්ට් මිශ්‍රණය කොම්පෝස්ට් පාවිච්චි කරන අය හරියට ප්‍රවේශම් වෙන්න ඕන පුස් රෝගේ හැදෙනවා. මයි හොඳම දේ තමයි තෝරගන්න ගාඩන් මික්ස්චර් කියන එක. ගාඩන් මික්ස්චර් එකේ තියෙන්නේ නැචරල් ස්වභාවික පස්. ස්වභාවික පස් වැලි සහ පමස් කියන එක. එතකොට පමස් වලින් වතුර රඳා හිටීමේ ගතිය තියෙනවා. එතකොට අර නැචරල් සොයිල් එක මේ අනාදිමත් කාලයක් තිස්සේ නව ශ්‍රීලන්තේ පොළොව පාවිච්චිට අරන් තියෙන තනකොළ වවන්න විතරයි. ඒක නිසා ඒ කාලේ ඉඳලා පොළොවේ උපතේ ඉඳලා තියෙන මේ පස්වල පුදුමාකාර මේ ශක්තියක් තියෙන පුදුමාකාර ගුණයක් තියෙන පොළොවක් නව ශ්‍රීලන්තේ තියෙන. ඉතින් අපේ නුවරඑළිය වගේ තමයි. අපේ බණ්ඩාරඑළිය වගේ තමයි. ඒක නිසා කොම්පෝස්ට් ගන්නකොට බොහොම ප්‍රවේශම් වෙන්න. කොම්පෝස්ට් බලපුවම කළුම කළු පාටයි. ඒ කළු පාට වෙලා තියෙන්නේම අරකේ තියෙන අර මේ ඉතින් ඒකට වඩා හොඳයි හුඟක් දුරට උත්සාහ කරන්න. මේක නැවතාරක් මම කියන්නේ කොම්පෝස්ට් ගන්න ගියාම කොම්පෝස්ට් නෙමෙයි ගන්න ඕන ගන්න ගාඩන් මික්ස්චර් එක. ඒකේ තියෙන නැචරල් පස්.
තව ප්‍රශ්නයක් තමයි මේ දැන් ගොළු බෙල්ලන් ගෙනුත් ටිකක් කරදර වෙනවනේ.
ඔව් මෙහෙමයි. ගෝවා ගෙඩියක් හැදෙනකොට ගෝවා ගෙඩියේ කොළ අතරට ගිහිල්ලා අර කොළ හිල් කර කර ඉන්නවා. ඒක හරි හිරිකිතයි. ඒක කන්න කැමති නෑ ස්ලග්ස්ලා ඉන්නවා කියලා. ඉතින් ඕකට මේ තියෙනවා ස්ලග් බේට්ස්. කියන්නේ ස්ලක්ස්ලට දාන පොඩි මේකක් තියෙන එක දාපුවම ඉතින් ඒක ඉබේම වඳ වෙනවා ඉවර වෙනවා. ඒක තමයි කරන්න
අවශ්‍ය කරේ බෙහෙත් ද්‍රව්‍ය පාවිච්චි.
අපි ආරම්භයේ ඉඳලා අර ස්ලක් බෙහෙත් ටිකක් දාලා තුනත් ඒගොල්ලෝ යනවා යන්නේ නැහැ කියනවා. ඒගොල්ලෝ සමහරවිට
මම ඔය අනිත් එක ඔය ගොළු බෙල්ලෝ හැම එන්නේ රාත්‍රී කාලේට නේද? ඒක නම් රැකගෙන ඉඳලා ඔක අල්ලන්නත් බැහැ.
අල්ලන්න බැහැ. ලංකාවේ පුරා ලංකාවේ ගොළු බෙල්ල ලොකුයි. ඒ ලොකු ගොළු බෙල්ල අපි එහෙම අල්ලුවා. අපි ගමේ ගොඩේ ලංකාවේ ගොවියෝ ටෝච් එක ගහලා පොඩි ගොළු බෙල්ල වර්ගයක්. ඊට පස්සේ අර ස්ලක්ස් කියන එක තමයි ඒක හරි සේවලයි අත ගාපු අත හොදන්න උන පැය දෙකක් විතර හොද අතේ තියෙන සේවල රැඳිලා. ඉතින් ඒගොල්ලන් ඒ වගේ දේවල් කරන්නේ. දැන් මිරිස් ගහ කැදීගෙන එනකොට මිරිස් ගහේ කොළ කොඩ වීමේ රෝගේ හැදෙනවා. මේකට මොනවා ගැහුවත් හරියන්නේ නැහැ, හැදෙන්නෙත් නැහැ, මැරෙනවා. මැරෙනවා නෙමෙයි, කොළ කොඩ වෙලා තියෙනවා. මලුත් කොඩ වෙලා හැදෙන කරලුත් කොඩ වෙලා තියෙනවා. ඕකට හොඳම බෙහෙත කියලා ඉතින් අපි පාවිච්චි කරනවා සබන් වතුර ටිකක් දාන. එහෙම නැත්නම් අපේ වොෂින් මැෂින් එකෙන් එළියට යන වතුර ටිකක් ස්ප්‍රේ කරපුවම ඒක හරි. තව එකක් තමයි අපි කිව්වම අපි හිතුවා කේල්. ඒ කේල් වලට හැදෙනවා මහ දරුණු ඉදී රෝගයක්. ඒක තමයි රෝගයක් නෙමෙයි, ඒක සතෙක්. ඒකට අර වයිට් ප්ලයිස් කියලා සුදු පාට ගහවලෝපම ගාස් ගානක් ඉගිලෙනවා පොඩි මැස්ස වර්ගයක්. මේකට හොඳම දේ තමයි කිරි බෝතලකින් කිරි ටිකක් අරගෙන ඩයිලූට් කරන්න වැඩිපුර වතුර ටිකක් දාන්න. ඒක තමන්ගේ ස්ප්‍රේ ගන්න එකට දාලා කොලේ යටපැත්තට ස්ප්‍රේ කරනවා. කොලේ යටපැත්තට ස්ප්‍රේ කරපුවම ඒක ඉවරයි. ඉතින් ඕ වගේ ඒ දේවල් කරන්න ඕන. එතකොට ඒක අපි කන්නේ වස කියලා කියනවනේ. අපි කන්නේ වස කියලා. ඉතින් ඇත්තටම වස නොකන්න නම් හුඟක් දුරට ගෙදර අපි විසින් පොඩි ගෙවත්තක් හදාගත්තා. පෝච්චි දෙක තුනක පැල කීපයක් හදාගත්තොත්, කොළ වර්ග කීපයක් හදාගත්තොත්, මුකුණු වෙන්න ගොටකොළ හදාගත්තොත්, අර ආසාවට නිවිතියලට අපි හරි ආසයිනි, නිවිති ගහ දෙකක් හදාගත්තොත් එහෙම වුණොත් ඔය වස කෑම අඩු වෙනවා.
හොඳයි, අපි ගොඩාක් දේවල් කතා කරපහ කරාද. මං හිතන්නේ අපිට කතා කරනවා නම් ඒ පැය ගාණක්
නෙවෙයි, ගාණක් කතා කරනවා,
දවස් ගාණක්
කතා කරනවා. අනිත් එක මෙහෙම ගුවන් මුදලියෙන් කතා කරලා වවන්න බෑ. වවනවා නම් වවපු තැනක් බලන්න ඕන.
හොඳයි, එහෙනම් අපිට අද ඔබේ වටිනා කාලය මිඩඟු කරලා අපි සමග එකතු වුණාට ජීස් පෙරා මහත්තයාට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබට මේ කටයුතු කරගෙන යන තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අපි අපේ රටට ආඩම්බරයක් වෙන තව තවත් සම්මාන, ඒ වගේම ඔබ නම තියෙන වැඩ කරන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ආයුබෝවන්.
බොහොම ස්තුති මේ අවස්ථාව දීම ගැන. මම නැවත වරක් ඔබට ස්තුතිවන්ත වෙනවා.
තිසලු සිරසින් හැරදා තුවිලි මඩකි පිළිගත පලදා දෙවියන් රුව දක්නට හැක්කේ දිවියන් හට නැසී දිවියන් හට නැසී ඔළුව කොටන තැන ආර තනන තැන ඉනියම් අවුවේ මහවරුසාවේ දිවියෝ වැඩෙන්නේ දිවියෝ වැඩෙන්නේ පලන් අඳුරු කුටිය තුල තොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසී දෙවියන් හට නැසී ඔළුව කොටන තැන ආර තනන තැන ඉනියම් අවුවේ මහවරුසාවේ දෙවියෝ වැඩෙන්නේ දෙවියෝ වැඩෙන්නේ බලන් කඩ තුරා හැර ගැසේ බලන් කඩ තුරා හැර ගැසේ
නිවේදන කීපයක් තියෙනවා. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම සතියකම නොමිලේ පැවැත්වෙන සිංහල භාෂා පාසල දැන් මුහුණට මුහුණලා පැවැත්වෙන පන්ති මෙන්ම Zoom තාක්ෂණයේ ඔස්සේද පැවැත්වේ. මේ සම්බන්ධ වැඩි විස්තර දැන ගැනීමට අපට ලියන්න usla.sinhalaschool@gmail.com. අපගේ වෙබ් අඩවිය සහ Facebook පිටුවෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ විසින් සිදු කරන ලබන සේවාවන් සහ සංගමයේ නවතම තොරතුරු දැන ගැනීමට ඔබට පුළුවනි. අපගේ වෙබ් අඩවි ලිපිනය usla.auckland.net.nz. Facebook පිටුව Usla Auckland NZ. ජන්මභූමියට සම්බන්ධන හිතවතුනි, අපගේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස්, යෝජනා සහ චෝදනා කරුණාකර අප වෙත එවන්න. මෙන්න ලිපිනය usla.auckland@gmail.com. හොඳයි, එහෙමනම් පුරා හොරාවක පමණ කාලයක් ඔබ සමග රැඳී සිටීමා සමුගන්නටයි සූදානම. එනම් තවත් මෙවැනිම වැඩසටහනකින් ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නම්. එතෙක් ඔබට සුබරාත්‍රියක්.
से बोलो गए निधान भी अधिक दूत जाति रे नाम जी देव का रूप देखा नाई